අපි ඊළඟ විදිහ 27 දෙක ප්‍රශ්න විපක්ෂ නායකතුමාගේ
ගරු කථානායකතුමනි, ගම් පාලනය සඳහා රජ සමයේ පවා පත්කර සිටි ගමික, ගාමිණී, ගමරාළ, ආරච්චිලා, ගම්මුලාදෑනි ආදී නමින් හඳුන්වන ලද නිලධාරිවරුන් අද හඳුන්වනු ලබන්නේ ග්‍රාම නිලධාරි ලෙසයි. රාජ්‍ය යාන්ත්‍රණය තුළ බිම් මට්ටමේ ග්‍රාමීය සහ නාගරික ජනතාවට වඩාත් සමීපව කටයුතු කරනු ලබන්නේ ග්‍රාම නිලධාරිවරයයි. රටේ කුඩාම පරිපාලන ඒකකය වන ග්‍රාම නිලධාරි කොට්ටාසයක් තුළ ග්‍රාමීය නාගරික ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම, ආර්ථික, සමාජීය හා සංස්කෘතික තොරතුරු එක්රැස් කිරීම සහ යාවත්කාලීන කිරීම, වැඩසටහන් සම්බන්ධීකරණය හා මෙහෙයවීම, සමාජ සුභසාධන කටයුතු පවත්වාගෙන යාම ඇතුළු සේවාවන් රැසක් ග්‍රාම නිලධාරීවරුන් විසින් ඉටු කරනු ලබයි. එපමණක් නොව, මෑත කාලීනව රට තුල පැතිර ගිය කොරෝනා වසංගත තත්ත්වයෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලියේදී ග්‍රාම නිලධාරීවරුන් විසින් අඛණ්ඩව සිය සහයෝගය ලබා දී තිබේ. ග්‍රාමීය කටයුතු වල සාර්ථකත්වයේ කෙරෙහි මනා දායකත්වයක් ලබා දෙන ග්‍රාම නිලධාරීවරුන්ට මේ වන විට සිය සේවාවන් සැපීමේදී සුවිශේෂී ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවී ඇති බව වාර්තා වෙයි. ගරු කථානායකතුමනි, ග්‍රාම නිලධාරීවරුන්ට සතියේ දින 6ක් පැය 24 පුරා අඛණ්ඩව සේවය සැපීමට සිදුවන අතර රජයේ නිවාඩු දින භුක්ති විඳීමට අවකාශයක් නොමැති බව, 20, 21, 3, 4 දින එච්චේ ඇලිරක් 3 ඇලිරක් 13 ඇලිරක් 1 ඇලිරක් 1 දරන සුදේශ කටයුතු අමාත්‍යංශයේ ලිපිය මගින් දැනුම් දී තිබෙන මෙසේ දින 6ක් පැය 24ක රාජකාරී කළ යුතු වුවද ඒ වෙනුවෙන් කිසිදු අමතර දීමනාවක් ග්‍රාම නිලධාරීන්ට හිමි නොවේ. තවද අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට සේවය කිරීම සඳහා නිශ්චිත කාර්යාල පරිශ්‍රයක් හිමිවන අතර රාජකාරී කටයුතු සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය අදාළ ආයතනය මගින් සැපීමට කටයුතු කරනු ලබන නමුත් බොහෝ ග්‍රාම නිලධාරීන් විසින් කුලී පදනම මත ලබාගත් ස්ථානයක සිය කාර්යාලය පවත්වාගෙන යන ලබන අතර ඒ සඳහා රජය මගින් ග්‍රාමීය ප්‍රදේශ සඳහා රුපියල් 1000ක් සහ නාගරික ප්‍රදේශ සඳහා රුපියල් 1500ක් වශයෙන් ලබා දෙනු ලබන දීමනාව මාසික ගොඩනැගිලි කුලිය පියවීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. එපමණක් නොව, කාර්යාල කටයුතු සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමට රජයේ වාර්ෂිකව ලබා දෙන රුපියල් 1500ක දීමනාව වර්ෂයේ රාජකාරී කටයුතු සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ග්‍රාම නිලධාරීවරුන් විසින් චෝදනා කරනු ලබන. ගරු කථානායකතුමනි, මේ වන විට ග්‍රාම නිලධාරී සේවයේ පුරප්පාඩු රාශියක් පවතින බව වාර්තා වන නමුත් පුරප්පාඩු පිරවීම සඳහා බඳවා ගැනීමේ පටිපාටි අනුව මෙතෙක් නව විභාගයක් පැවැත්වීමේ සූදානමක් නැහැ. 2016 වර්ෂයේ පැවැත් වූ තරඟ විභාගයේ තුන්වන වටින් ග්‍රාම නිලධාරීන් 750ක් බඳවා ගැනීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී එම තනතුරු පියවීමද නවතාලීමට අමාත්‍යංශ මගින් දැනුම් දී තිබෙන බව වාර්තා වෙයි. පළදායි සේවාවක් ජනතාවට ලබා දීම පිණිස වඩාත් ශක්තිමත් සේවාවක් වශයෙන් ග්‍රාම නිලධාරීවරුන්ගේ සේවය ස්ථාපිත කිරීම ජාතික වැදගත්කමකින් යුතු කරුණක් වශයෙන් සලකා පහත ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජෙන් බලාපොරොත්තු වෙනවා. 1. ග්‍රාම නිලධාරී සේවයේ මේ වන විට පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද? බඳවා ගැනීම පටිපාටියට අනුව එම පුරප්පාඩු පිරවීමට රජය විසින් මේ වන විට සැලසුම් කර තිබේ. නොයසේ නම් ඊට හේතු කවරේද? බඳවා ගැනීමේ පටිපාටියෙන් පරිබාහිරව ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමට රජයේ සැලසුමක් පවතින්නේද? එසේ නම් ඒ කුමක්ද? 2. පැය 24 පුරාවටම සේවයේ නියැලෙන ග්‍රාම නිලධාරීන්ට ලැබෙනුවේ සාමාන්‍ය පැය 8ක කාලයක් රාජකාරී කරනු ලබන නිලධාරීන්ගේ වැටුප හා සමාන වැටුප. එම නිලධාරීන්ට අතිකාල දීමනාහ දින වැටුප් ලැබුණද කිසිදු අතිකාල දීමනාවක් හෝ වෙනත් කිසිදු දීමනාවක් නොමැතිව සේවය කරන ග්‍රාම නිලධාරීන්ට ලබා දෙන වැටුප් ප්‍රමාණවත් වේයයි රජයේ සිතන්නේද? නොයසේ නම් ග්‍රාම නිලධාරීන් සුදුසු වැටුප් තලයක පිහිටුවීමට රජයේ කටයුතු කරනු ලබන්නේද? එසේ නම් එම වැටුප් පරිමාණය කවරේද? ඒ සඳහා මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? තුන, ග්‍රාම නිලධාරිවරුන් සඳහා සේවා ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට පෙර මීට පෙර අවස්ථා කීපයකදීම උත්සාහ දරා තිබෙන මේ වන විට එම සේවා ව්‍යවස්ථාව හඳුන්වා දීමේ වැඩපිළිවෙලේ ප්‍රගතිය කුමක්ද? එසේ ඉදිරිපත් කරන්නේ නම් ඒ කවදා වන විටද මේ සේවා ව්‍යවස්ථාව ඉදිරිපත් කරන්නේ? ග්‍රාම නිලධාරිවරුන් දැනට කළමනා කරන සහකාර තාක්ෂණික නොවන බහුකාර්ය කාණ්ඩ එක සේවා ගණයේ යටතේ බඳවා ගැනීම සිදු කරනු ලබන ග්‍රාම නිලධාරීන් අදාළ වැටුප් පරිමාණයට ගැනීමට නොහැකි බැවින් ග්‍රාම නිලධාරීන් සඳහා වෙනමම ග්‍රාම නිලධාරී සේවයක් ස්ථාපිත කිරීමට රජයේ බලාපොරොත්තු වන්නේද? එසේ නම් ඒ සඳහා මේ වන විට රජයේ ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? හතර, ග්‍රාම නිලධාරිවරුන්ට ලැබෙන කාර්යාල දීමනාව කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් එම දීමනාව වැඩි කිරීමට රජය කටයුතු කරන්නේද? එසේ නැතහොත් නිසි කාර්යාල පරිශ්‍රයක් ලබා දීම සඳහා රජය කටයුතු කරන්නේද? 2002 වර්ෂයෙන් පසුව ග්‍රාම නිලධාරී කාර්යාලවලට කාර්යාල උපකරණ සපයා නොමැති බැවින් ඒවා සැපයීමට පියවර ගන්නේද? ග්‍රාම නිලධාරිවරුන්ගේ වාර්ෂික ලිපිද්‍රව්‍ය දීමනාව වන රුපියල් 1500 ප්‍රමාණවත් නොවන බැවින් එය වැඩි කිරීමට රජය පියවර ගනු ලබන්නේද? කාර්යාලයක් පවත්වා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයන්නේ නොමැතිව ග්‍රාම නිලධාරීන්ට කාර්යාල කළමනාකරණ තරඟ අනිවාර්ය කර තිබේද? පහ, සෞඛ්‍ය වනජීවී පොලිස් හමුදා වැනි සේවාවන් පැය 24ක සේවාවට බැඳී සිටියද ඔවුන්ට සේවා මුරයක් ලබා දී තිබෙන නමුත් සේවා මුර හෝ නිවාඩු හිමිකම් නොමැතිව රජයේ නිවාඩු දින ඇතුළුව දින 6ක් පැය 24ක සේවයට බැඳී සිටින ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් විශේෂිත වූ දීමනාවක් ලබා දෙන්නේද? එසේ නම් ඒ කුමක්ද, කුපමණද? 6, ග්‍රාම නිලධාරිවරුන්ට රාජකාරී කටයුතු සඳහා අවුරුද්දේ වැඩි දින ගණනක් ශේෂ්ඨ රාජකාරී නිරත වීමට සිදුවේ. එලෙස ශේෂ්ඨ රාජකාරී කටයුතු වල නිරත වීම වෙනුවෙන් ග්‍රාම නිලධාරිවරුන්ට ලබා දෙන දීමනාව කවරේද? එම දීමනාවන් කුපමණද යන්න වෙන්වෙන් වශයෙන් මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? එසේ ලබා දෙන දීමනාවන් රාජකාරී කටයුතු සඳහා ප්‍රමාණවත් වේයයි රජය සිතන්නේද? නොයසේ නම් ඒ සඳහා ප්‍රමාණවත් දීමනාවක් ලබා දීමට රජය කටයුතු කරන්නේද? එසේ නම් ඒ සඳහා මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? ගරු කථානායකතුමනි, මේ ගැටළු මට ඉදිරිපත් කරනු ලැබුවේ සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමයෙන්. ඒක මම මේ සභාවේ සඳහන් කරන්නට ඕන. ඒ වගේම ගරු කථානායකතුමනි, ඔබතුමාගේ අවධානය මම ගෙන එනවා. හරියටම 2019 මාර්තු 7 වන බ්‍රහස්පතින්දා දිනක මේ පාර්ලිමේන්තුවට මේ ගැටළුම වර්තමාන අග්‍රාමාත්‍ය එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළා තිබෙනවා. මම ඒ ඉදිරිපත් කරපු එතුමාගේ 27 ප්‍රශ්නයක් මම මේ අවස්ථාවේ සභාගත කරනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා අදාළ විෂය භාර අමාත්‍යතුමාගෙන් කරුණා කරලා මේ ප්‍රශ්නයට ඍජු විනිවිද භාවයෙන් යුක්ත වූ විෂයානුබද්ධ පිළිතුරක් ලබා දෙන්නේ කියලා.
ගරු කථානායකතුමනි, මම ප්‍රධාන වශයෙන් අපේ විපක්ෂ නායකතුමාට ස්තුතිවන්ත වෙනවා. ආණ්ඩු පක්ෂයේ ඉන්න යුගයේදී උණු නොවෙච්ච සිත විපක්ෂයට ගිය වෙලාවේ සිත උණුවීම පිළිබඳව අපි මේ පැත්තට ආවම ඒ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය පියවර අරන් තියෙනවා. ඒක අහපු එක හොඳයි, මට විස්තරයක් කරන්න පුළුවන්. ඔබතුමාගේ ප්‍රශ්න වලට මම පිළිතුරු දෙන ප්‍රශ්න අපෝ කී කියන්න. 20/21/2022 දින විට ග්‍රාම නිලධාරී සේවයේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව 1341. බඳවා ගැනීම පටිපාටියට අනුව ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරිමීමට රජය විසින් මේ වන විට සැලසුම් කර තිබේ. ඒ සඳහා ගැසට් පත්‍රය නුදුරේදීම නිකුත් කිරීමට සූදානම් කර ඇත. බඳවා ගැනීම පටිපාටියෙන් පරිබාහිරව ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමට රජයේ සැලසුමක් නොමැත. ගරු කථානායකතුමනි, පක්ෂනායකතුමනි, මේ අපි 2016 තමයි ග්‍රාම නිලධාරීන් බඳවා ගන්න විභාගයක් තිබිලා තියෙන්නේ. ඉන් පස්සේ බඳවාගෙන නැහැ. එතකොට ඒ පුරප්පාඩු සංඛ්‍යාව බඳවා ගන්න අපි ඉන්ටර්වියු කෝල් කරා. එහෙම 900 ගාණක් අපි රාජ්‍ය සේවා කමිෂන් සභාවට ඇරියා. නමුත් රාජ්‍ය සේවා කමිෂන් සභාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා, විභාග පාත් වෙලා අවුරුදු 5ක් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේක එයින් දෙන්න බෑ, අලුතෙන් විභාග පාත් වෙලා බඳවා ගන්න කියලා. පැය 24 ප්‍රශ්නේ. ඊළඟට ග්‍රාම නිලධාරීන් සඳහා ලබා දෙන දෙනු ලබන වැටුප ප්‍රමාණවත් නොවන බව රජය පිළිගනී. එම නිසා ග්‍රාම නිලධාරීන්ට දැනට ලබා දෙන වැටුප වෙනුවට නව වැටුප් තලයක පිහිටුවීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය මගින් 20/20/10/23 දින ඇති යොමු කරන ලද යෝජනාව ජාතික වැටුප් කමිෂන් සභාව විසින් අධ්‍යයනය කරමින් පවතිනවාද? ජාතික වැටුප් කමිෂන් සභාවේ නිර්දේශය අනුව ග්‍රාම නිලධාරීන් සුදුසු වැටුප් තලයක පිහිටුවීම රජයේ අපේක්ෂාව. තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර 20/20/6 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ග්‍රාම නිලධාරී සේවය වෙනම සේවාවක් ලෙස ස්ථාපිත කිරීම ප්‍රතිපත්තිමය කරුණක් ලෙස සලසා කටයුතු කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අංක 24/ HA/ 20/19 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් අනුමත කර ඇත. ඒ අනුව සේවා ව්‍යවස්ථා කිටුම්පතක් සකස් කර වෙනම ග්‍රාම නිලධාරී වැටුප් තලයක පිහිටුවීම සඳහා ජාතික වැටුප් කමිෂන් සභාව වෙත යොමු කර ඇති අතර එමගින් රාජ්‍ය සේවා කමිෂන් සභාව සහ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරන නිර්දේශ මත ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතයි. ප්‍රශ්නාංක 4. ග්‍රාම නිලධාරීන්ට නිසි කාර්යාල පරිශ්‍රයක් ලබා දීම සඳහා රජය විසින් ස්ථීර ග්‍රාම නිලධාරී කාර්යාල ලබා දීමට කටයුතු කරමින් පවතී. සේවා පියස ඉදිකිරීම සඳහා වාර්ෂික ප්‍රතිපාදන වෙන් කර ඇති අතර ඉතා කෙටි කලකින් සේවා පියස ඉදිකර අවසන් කිරීමට රජය සැලසුම් කර ඇත. දැන් සේවා පියසක ග්‍රාම නිලධාරීතුමා ඉන්නවා, සමෘද්ධි නිලධාරීතුමා ඉන්නවා, සම්වර්ධන නිලධාරීතුමා ඉන්නවා, උපනිෂ ඉන්නවා, පවුල් සෞඛ්‍ය සේවකාව ඉන්නවා. දැන් මම යෝජනා කරා දැන් මේක ඔක්කොම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වැයශීෂයෙන් දෙන්න බැරි නිසා ඒ අදාළ දෙපාර්තමේන්තුවල අදාළ ආයතනවල ඉන්න අයට තමන්ගේ කාර්යාලය හදන්න අපි හදපු සැලැස්මට අවශ්‍ය මුදල ලබා දෙන්නකොට 14/22 අපට පුළුවන් වෙනවා ඉක්මනින්ම මේක කරන්න. ඒක මම හිතන්නේ ඒකත් ඊටුවේ. කාර්යාල උපකරණ අවශ්‍යතාවය සම්බන්ධව දැනටමත් මුදල් අමාත්‍යාංශ වෙත යොමු කර ඇති අතර ලැබෙන ප්‍රතිපාදන මත අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට කටයුතු කරමු. ග්‍රාම නිලධාරීන්ට ලබා දෙන වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීවනාව සංශෝධනය කිරීම සඳහා ජාතික වැටුප් කමිෂන් සභාවේ මඟ පෙන්වීම යටතේ කටයුතු කරමින් පවතිනවා. පවතින කාර්යාල පාස්කම් ප්‍රමාණය මත දීර්ඝ කාලයක සිටම කාර්යාල කළමනාකරණ තරඟය පවත්වා ඇති අතර කාර්යාල කළමනාකරණ තරඟවලදී වඩාත් ඇගීමට ලක් කරන්නේ මහජනතාව වෙත සපයන සේවාවන් පදනම් කරගෙන බව සඳහන් කරමි. ස්වාගේ 5 වෙනි ප්‍රශ්නයට ග්‍රාම නිලධාරීන් සඳහා COVID-19 හා වෙනත් ආපදා අවස්ථාවන්හිදී විශේෂිත දීමනා ලබා දෙනවා. ලබා දී ඇතත් COVID-19 වසංගතයේ උග්‍රව පැවති සමයේ මාසික ඉන්ධන දීමනාව රුපියල් 450ක් ද වැඩබැලීමක් සිදු කරන්නේ නම් රුපියල් 400ක් ද වශයෙන් ලබා දෙන සන්නිවේදන දීමනාව ලෙස ස්ථීර හා වැඩබලන ග්‍රාම නිලධාරී වසම් සඳහා රුපියල් 1000 බැගින් වෙන වෙනම ලබා දීම, ගමන් වියදම් දීමනාව ලෙස දැනට ගෙවනු ලබන රුපියල් 601 මුදල රුපියල් 1200 දක්වා වැඩි කර ස්ථීර හා වැඩබලන වසම් සඳහා වෙන්වෙන් වශයෙන් ලබා දී පැය 24 සේවාවන් සපයන ලබන බැවින් සපයනු ලබන සේවාවන් වල ස්වභාවය මත අවස්ථානුකූලව ග්‍රාම නිලධාරීන් වෙත විශේෂ දීමනා ලබා දෙනු ඇත. අතීකාල හා නිවාඩු දින වැටුප් ලබාගත නොහැකි. ඒ අර බඳවා ගැනීමේ කොන්දේසියේදී මේක තියෙනවා. ඒ නිසා ඒක බෑ. 6. ශේෂ්ඨ රාජකාරීවල නිරත වීම වෙනුවෙන් ග්‍රාම නිලධාරීන් සඳහා මාසිකව ගමන් වියදම් දීමනා සහ සන්නිවේදන දීමනා ලබා දෙනු ලැබේ. ඒකේ විස්තර තියෙනවා. ගමන් වියදම් දිනා මාසිකව වසම තුල රුපියල් 600යි වසමෙන් පිටත රුපියල් 1000යි. සම්නිවේදන දීමනාව 2021 වර්ෂයේ ජනවාරි මාස සිට මාසිකව රුපියල් 750ක උපරිමයකට යටත්ව බිල්පත් නිර්වුල් කිරීම සිදු කරනවා. ඉහත දීමනාවලට අමතරව ග්‍රාම නිලධාරීන් සඳහා පහත පරිදි දීමනා ලබා දීම සිදු වෙනවා. කාර්යාල දීමනාව මාසිකව මහානගර සභා සීමාව තුළ 1500යි ප්‍රාදේශ සභා සීමාව තුළ රුපියල් 1000යි නිල ඇඳුම් දීමනා වාර්ෂික රුපියල් 5000යි ලිපි ද්‍රව්‍ය දීමනා වාර්ෂිකව 1500යි. ග්‍රාම නිලධාරීන් සඳහා ලබා දෙනු ලබන පහත සඳහන් දීමනා වැඩි කිරීම
චාමර සම්පත් මන්තුමා ආයතන යන අසනේට ඔහෙලා කතා කරනවා මේ බාධා වෙන ඇමතුමන්ට.
ග්‍රාමීණධාරීන් සඳහා ලබා දෙනු ලබන පහත සඳහන් දීමනා වැඩි කිරීම සම්බන්ධව ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය අපි ඉල්ලලා යවලා තියෙනවා. දැනට ගෙවනු ලබන නිල ඇඳුම් දීමනාව රුපියල් 5000ක මුදල රුපියල් 10000ක් හෝ 15000ක් දක්වා වැඩි කිරීමටත් ගමන් මල් සඳහා සුදුසු පරිදි දීමනාවක් ලබා දීමටත් අපි ඉල්ලලා තියෙනවා. ඒවා ලැබේ. ඒ නිසා බොහොම ස්තුතියි ඔබතුමා මෙවැනි ප්‍රශ්න අසීම පිළිබඳව පහුගිය අවුරුදු ගාන තුළ ඔබතුමාට මේවා කරගන්න බැරි වුණා. නමුත් අපි ඒක කරලා දෙන්නම්.
බොහොම ස්තුතියි. මුදල් ඇමතුමා මාත්‍යංශ නිවේදනයේ.
ගරු කතානායක.
ඔව් පක්ෂනායක.
මට පොඩි වෙලාවක් දෙන්න අපේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට මම කැමති ඔබතුමාගේ අවධානයට මේක ගෙනෙන්න. ඔබතුමා කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නිසා පහුගිය දවසක ඔබතුමා දන්නවා ඇති කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ උතුරු කොළඹ ආසනයේ මාදම්පිටිය ග්‍රාම සේවා වසමේ කජිමාවත්තේ ලෑලි නිවාස 27කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිලිබත් වුණා. එතන ওই ලෑලි නිවාසවල ජීවත් වෙන පවුල් 170 24 ප්‍රමාණයක් සිටිනවා. විශේෂයෙන්ම නාගරික සංවර්ධන අධිකාරියෙන් ගිහිලා කියලා තියෙනවා ඒ පිච්චුණු තැන්වලම ඒ ලෑලි නිවාස ටික ආපහු හදාගන්නයි කියලා. මම දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාගේ අවධානය ගෙන එනවා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ ඇමතිවරයෙක් හැටියට. කරුණාකරලා මේ කජිමාවත්ත ප්‍රදේශයේ ඒ පවුල් 200ට වැඩි ප්‍රමාණයට ලෑලි නිවාස නෙවෙයි තට්ටු නිවාස සංකීර්ණ වලින් නිවාස ලබා දෙන්නට ඔබතුමා නායකත්වය ලබා දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද වර්තමාන නිවාස ඇමතිතුමා යටතේ තිබෙන නාගරික සංවර්ධන අධිකාරිය නිලධාරීන් ගිහිලා කියලා තියෙනවා නිවාස ලැබෙන්නේ නැහැ. ඔය තියෙන තැනම ලෑලි නිවාස ටික හදාගන්නයි කියලා. ඒ නිසා ඒ අඩුපාඩුව නිවැරදි කරන්නට අඩුම ගානේ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාවත් මැදිහත් වෙන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. බොහොම
ස්තුතියි. කරු කතානායකතුමනි මේ කාරණාව නැගීම ගැන විපක්ෂ නායකතුමාට ස්තුතිවන්ත වෙනවා. දැන්ටමත් රජය මේ ගැන මැදිහත් වෙමින් කටයුතු කරනවා. විපක්ෂ නායකතුමාත් එතනට ගියා. එතුමා දන්නවා උතුරු කොළඹ භාරව සංවර්ධන කොමිටේ සභාපතිත්වය දරන්නේ යදමිනේ ගුණවර්ධන මන්ත්‍රීතුමා. එතුමාත් එතනට ගියා. දිසාපතිලත් ගියා. ඉතින් පසුගිය කාලේ මෙයාට ගෙවල් හදලා දෙනු නැති එක තමයි මේකෙන් ඔප්පු වෙන්නේ කොළඹ නගරේ. මේ සඳහා වූ ස්ථාවර වැඩපිළිවෙලක රජය කැපවී සිටිනවා. ඔබතුමාට මම එකඟ වෙනවා. ඒ පහසුකම් සලසා දීලා එයාගේ ආරක්ෂාව සෞඛ්‍ය ආරක්ෂාව සකසා දීමට රජය දැන්ටමත් මැදිහත් වෙන අවශ්‍ය පහසුකම් සලසා දීම කෙරෙයි.
ඔව් කබ්‍රාල මහත්මයා.
අරු කතානායකතුමනි අද දින මෙම ප්‍රකාශය කිරීමට ඔබතුමාගේ අවසරය ලබා දීම ගැන මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මේ ප්‍රකාශය කිරීමට එක හේතුවක් වුණේ ගරු කතානායකතුමනි පසුගිය සති දෙක පමණ කාලය තුළදී විශේෂයෙන්ම විපක්ෂය සහ සමහරක් අය සීනි ගැන ඉතා විශාල විවේචනයක් සහ විශාල ප්‍රශ්නයක් මතු කරමින් රට වටේ වැරදි චිත්‍රයක් මැවීම නිසා අපි ඒක පැහැදිලි කළ යුතුයි කියන පදනමේ තමයි අපි ඉන්නේ රජයක් හැටියට. ඒ පැහැදිලි කිරීමට තමයි අද මම මේ අවස්ථාව කරගන්නේ. ඒත් එක්කම මම මුලින්ම ප්‍රවේශයක් ගැනීම සඳහා මතක් කළ දිය යුතු දේ තමයි කරු කතානායකතුමනි බදු ප්‍රතිපත්තිය. එහෙම නැත්නම් රජයේක ප්‍රතිපත්ති රජයට ගන්න සිදුවෙන්නේ විවිධ කරුණු කාරණා ඔස්සේ. ඒක ඉතාමත් වැදගත්. මොකද රටේ තියෙන තත්ත්වය අනුව ලෝකයේ තියෙන තත්ත්වය අනුව විවිධ කරුණු කාරණා අධ්‍යයනය කරමින් රජයකට තමන්ගේ තීන්දුව තීරණ සහ ප්‍රතිපත්තිමය අවශ්‍යතාවයන් අනුව කටයුතු කරන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා ඔබතුමා දන්න විදිහට මුදල් ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ මුදල් ප්‍රතිපත්තිය වෙනස් වෙන්නට පුළුවන් එක එක කාලවල අනුව. සමහරකට ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් තියෙනවා, සමහරකට ටිකක් දැඩි මුදල් ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ වගේම විනිමය පාලනය කරන්නට සිදු වෙන සමහරක් අවස්ථාවලදී සමහරක් වෙලාවට ඒක ලිහිල් කරන්න සිදු වෙනවා. බදු ප්‍රතිපත්තියක් තියෙනවා. රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රය අපිට මේ පාලනය කිරීමට අවශ්‍ය වෙන විදිහට ඒක කරන්නට සිදු වෙනවා. ඒතර ආයෝජනය කිරීම ගැන අපිට සමහරක් වෙලාවට වැඩි උත්තේජන ලබා දෙන්නට වෙනවා. සමහරක් වෙලාවට ඒ වගේ දේවල් ලබා දෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. බදු අධිභාර තියෙනවා. සහනාධාර දෙන රජයන් තියෙනවා. සමහරක් අය සහනාධාර නොදෙන රජයන් තියෙනවා. ඒත් එක්කම නිදහස් ප්‍රතිපත්ති තියෙන රජයන් තියෙනවා. සමහරක් ඒව එහෙම නැතුව තියෙනවා. වැට් බදු සමහරක් අය වැඩි කරනවා. අපි දැක්කා පසුගිය රජයේදී වැට් බදු වැඩි කරනවා, ආදායම් බදු වැඩි කරනවා. අපි දැක්කා අපේ රජය ඒවා අඩු කරනවා. ඉතින් ඒ වගේ විවිධ ආකාරයට රජයෙන් ආය කරන විවිධ ගාස්තු, රජයේ බදු, බලපත්‍ර ගාස්තු වැඩි කරන්නට පුළුවන්, අඩු කරන්න පුළුවන් ස්වභාවයක් අපි ලෝකේ දකිනවා, අපේ රටෙත් අපි දකිනවා. ඒ ගමන්ම ගරු කථානායකතුමනි, ආනයන අපනයන පිළිබඳව ප්‍රතිපත්ති තියෙනවා. ඒ ප්‍රතිපත්ති එක රජයකින් තව රජයකට වෙනස් වෙන්න පුළුවන්. ඒ සමගම සුරා බදු ගාස්තු තියෙනවා. රජයේ අයිතිය රජයේ තියාගන්නද පෞද්ගලික කරනවද කියනත් ඒ වගේ විවිධ ආකාරයට අපි දකිලා තියෙනවා මේ කරුණු කාරණා සිදු වෙනවා. ඒත් එක්කම මේ බදු සහ අධිභාර සහ බලපත්‍ර ගාස්තු ආය කිරීමේදී සමහර විට ඒවා පනවනකොට සමහරක් අයට ඒකෙන් වාසි සිදු වෙන්නට පුළුවන්, සමහරක් අයට ඒකෙන් අවාසි සිදු වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක් කරු කථානායකතුමනි. ඒ ගමන්ම සමහරක් ඒවා දිගු කාලීන බලපෑම් තියෙනවා, කෙටි කාලීන බලපෑම් තියෙනවා. අපේක්ෂිත එම ඉලක්ක ඉටු කර ගන්නට අවස්ථාවල් තියෙනවා. ඒ සියලුම දේවල් අපිට කරන්නට සිදු වෙන දේවල්. මම උදාහරණයක් වශයෙන් ගත්තොත් ගරු කථානායකතුමනි, 2020 වසරේදී අපි හැමෝම දැක්කා.
ඔව්
මෙතුමා අදාළ ප්‍රශ්නට ආවේ නැහැ සීනියර.
ඉතින් ඉන්න පොඩ
පාඩි පහ කතා කරුවා.
මෙතුමාට වන් දෙන්න සීනි ගැන. ඔබතුමා අපට ඉන්න.
අහගෙන ඉන්න. සීනිය දන්නේ. තාම උක් කියලා යන්නේ උක්.
ඔබතුමා අපට අහගෙන ඉන්න. ඔබතුමාට පසුගියම තේරුම් කරලා දෙන්නට අවශ්‍යයි.
ගරු විපක්ෂ සංවිධායකතුමා.
ඔබ ඉවසීමේ අහගෙන ඉන්න.
අන්තරේ බැවිල්ලා එනවා සීනි වලට.
ඉවසීමේ අහගෙන ඉන්න.
අන්තරේ දිනකම ඉන්නේ.
ඔබතුමා ටිකක් ඉවසීමේ අහගෙන ඉන්න.
කිරියල් මන්තුවා කියන්නේ.
ඔබ ස්පීකර් හී හැස් ටු බී රෙලෙවන්ට්. He has still not come to the point.
Everybody will have to be relevant.
Oh, sugar.
Everybody will have to be relevant in these questions.
Honorable Kriyal,
yes.
Please have the patience to listen.
Adu kathana kethumani me etuma statement ekak karanne etumata ona deyak kiyanna puluwam obathumara ahagena illa uttarayak denna ona elai ai baya ai baya uttara denna kora
etumata
don't disturb him.
There will be a few interesting revelations. So please patiently listen. There will be a few interesting revelations at which time you can get up and shout. Please wait till then. 2020 දී ගරු කථානායකතුමනි, අපි දැක්කා වැට් බදු අඩු කිරීම නිසා අපි අඩු කරුවා. අපි ඒ තීරණයක් ගත්තා. මේ ගිය ආණ්ඩුව තිබුණේ වැට් බදු ගහලා විවිධ චාර්ජස් එකතු කරලා මිනිසුන්ට පීඩනයක් දුන්නා. අපි ආපු ගමන්ම ඒ පීඩනය අයින් කළ දැම්ම. වැට් බදු අඩු කිරීම නිසා පමණක් අපි දැක්කා අර ත්‍රෙෂෝල්ඩ් එක මිලියන 12 සිට මිලියන 300 දක්වා වැඩි කරද්දී අපිට අහිමි වුණා රජයේ ආදායමට බිලියන 34ක්. ඒක අපි දන්නවා. ඒක දැනගෙන කෙරුවේ. අපි ඒක පස්සේ වෙලාවක එකතු කරගන්න යුතු බලාපොරොත්තුවක් වෙනවා. අපිට ප්ලෑන් එකක් තියෙනවා. ඒනට ඒ අවස්ථාවේදී උත්තේජනය දීම සඳහා තමයි අපි ඒක කෙරුවේ. වැට් බද්ද 15 සිට 8 දක්වා අඩු කිරීමෙන් අපිට අහිමි වෙලා තියෙනවා බිලියන 88ක්. ඔබතුමාලා එකතු කරගන්න
ඔබතුමා කියනවා මේ වැට් බද්ද අඩු කරා කියලා. හැබැයි බඩු මිල වැඩි උනේ නැහනේ. කෝටි 30000ක් වහකට ගියේ.
ඒක වෙනම ප්‍රශ්නයක්. ඔබතුමා උත්තර දෙන්න.
Honorable Kabir Hashim, I am making a statement as the minister. Please have the decency and as well as the patience to sit down and listen. I know there will be a few things that you will find difficult to absorb, but that is the way it is in life. Please sit down and listen.
සංවර වෙන්න.
Yeah, පොඩ උපේක්ෂාවෙන් අහගෙන ඉන්න.
ඔව්.
ඇයි බයද?
බය වෙලා.
හරි. ගරු කථානායකතුමනි, අපි NBT අයින් කරුවා. NBT එක අයින් කරුවා.
නේෂන් බිල්ඩින් ටැක්ස් එක අපි අයින් කරලා ජනතාවට ඒ පීඩනය අයින් කෙරුවා. ඒකෙන් අපිට බිලියන 52ක් අහිමි වුණා. ඒ වගේ තීරණ ගැනීමට අපිට ශක්තියක් තිබුණා. ඒ ටිකෙන් විතරක් අපිට බිලියන 175ක් අඩු වුණා. මම පෙන්නනම් අපි කොහොමද ඒක හරි ගස්ස ගත්තේ කියලා මම පෙන්නලා දෙන්නම්. ඒ අඩුවීම හරහා අපේ රටේ ආර්ථිකමය පාලනය අපි විවිධ ආකාරයට කරලා තමයි මේ ගමන යන්නේ. එතනදී අපි පෙට්‍රල් සඳහා මේ පසුගිය රජයේ දීලා තිබිච්ච ඩියුටි එකෙන් අපි වේවර එකක් දුන්නා. ඒ වේවර එකක් දීපු නිසා 2020 දී බිලියන 11ක් අපිට අඩු වුණා. ඒ බිලියන 11 කාටද ගියේ? ජනතාවට ගියේ. ඔබතුමාලා කියනවා ඒක දෙන්න එපයි කියලා. එතකොට ඩීසල් වලින් අපි වේවර එකක් දුන්නා. ඒ වේවර එක හරහා බිලියන 6.5ක් රජයට අඩු වුණා. ඒක අඩු වුණා. ඔබතුමා අහගෙන ඉන්න මොකද්ද කලබලේ? බිලියන 6.5ක් අඩු වුණා. ඒත් එක්කම කන්සෙෂනරි පර්මිට්ස් හරහා බිලියන 20ක් අඩු වුණා රජයට. පබ්ලික් ඔෆිෂර්ස් දුන්නේ එක. එතකොට ඒ වගේ අපි අඩු කරගත්තා. ඒක අපි අඩු කරගත්තේ ඕන කමින්ම. අඩු කරලා අපි රටේ බිස්නස් කරන අයට, රටේ ජනතාවට උත්තේජනයක් ලබා දුන්නා. ඒත් එක්කම කොවිඩ් වසංගතය ආවම කතානායකතුමිනි අපි විදේශ විනිමය අඩු කර ගැනීමට අපි ඒක පාලනය කරගත්තා.
ෆ්‍රාන්ස් ඇමතුමාට පිළිතුර දෙන්න අරින්ද?
රටේ ලොක්ඩවුන් එක ගැන අපි මේ නිසා වෙච්ච ඒ හානිය අවම කරගැනීමට කටයුතු කෙරුවා. ජනතාවට සහන අපි ඒ දිගින් දිගටම ලබා දෙන්නට කටයුතු කෙරුවා. එතනදී අපි දැක්කා ආනයන සඳහා විකල්පත් අපි ලබා දෙනවා. ඒ සමගම තීරුබදු අපි අඩු කෙරුවා. ගොවීන්ට සහ ව්‍යවසායකයන්ට හැකි සෑම අවස්ථාවකදීම අපි සහන ලබා දුන්නා. දැන් මම එනවා සීනි වලට. දැන් අහගෙන ඉන්න.
ආ ඔන්න සීනි.
දැන් මේක තමයි බෑග්ග්‍රවුන්ඩ් එක. ඔන්න දැන් අහගෙන ඉන්න.
අපුණි ගන්න.
පළවෙනි දේ තමයි ගරු කතානායකතුමනි සීනි සම්බන්ධයෙන් විශේෂ වෙළඳ බදු ප්‍රතිපත්තිය සිදුවු වෙනස මොකක්ද කියලා බලන්නකෝ. මොකද්ද සිදුවුනේ වෙනස? ඒ වෙනස දිගටම තියෙනවා. ප්‍රතිපත්ති වෙනස් කළ අයට ප්‍රතිපත්ති වෙනස් කිරීමට බලය තියෙනවා. සමහරක් වෙලාවට සමහරක් තැන්වලදී බලය නැතුව සමහරක් අය කරනවා. ඔබතුමාලාගේ රජයේ කාලේදී අගමැතිතුමා ඇවිල්ලා බැඳුම් කර මේ ඉෂුව කරන ක්‍රමය වෙනස් කෙරුවා. එයාට බලය තිබුණා ඒක කරන්න. එයාට කෙරුවා. අපි එහෙම කළා නෑ. ඒත් එක්කම සීනි වෙළඳ බද්ද අඩු කිරීමෙන් මොකද සිදු වුණේ? අපි ඒකත් බලමු. වංචාව සිදු වුණාද කියලාත් බලමු. මම මෙතනදී මුලින්ම කැමති කරු කතානායකතුමනි මෙතන මගේ ළඟ තියෙනවා මුදල් අමාත්‍යාංශයෙන් හදපු මේ ලේඛනයක්. ඒකේ පෙන්නලා දීලා තියෙනවා මේ ස්පෙෂල් කොමොඩිටි ලෙවි එක. ස්පෙෂල් කොමොඩිටි ලෙවි එක කොහොමද 2015 සිට කොහොමද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියලා. එතනදී අපිට පැහැදිලිව පේනවා 2015 සිට සීනි බද්ද තිබුණේ රුපියල් 30ක් හැටියට. සීනි බද්ද තිබුණේ රුපියල් 30ක් හැටියට. ඒක 2016 දී ජූලි මාසයේ 16 වෙනිදා 725ට අඩු කරනවා. 725ට අඩු කිරීමේ පළවෙනි සැරේ නෙමෙයි කරලා තියෙන්නේ. ඔබතුමාලා රජය කරලා තියෙන්නේ. අඩු කෙරුවා. අඩු කෙරුවාම ඊට පස්සේ අඩු කරලා එහෙම තිබුණා නම් කමක් නෑ අපේ වාගේ. ඔබතුමා දැන් අහගෙන ඉන්න හොඳට. දිගටම අඩු කරලා තියාගෙන හිටියනම් ප්‍රශ්නයක් නෑ. මොකද එතකොට අඩු කෙරුවා. අඩු කරුවාට පස්සේ ඒ විදිහටම ක්‍රමක්‍රමයෙන් සිදුවෙගෙන යනවා. උනේ දේ තමයි මාස දෙකකට පස්සේ නැවත බද්ද රුපියල් 15 කෙරුවා. එතකොට තමයි අර මාස දෙකකට කාලයක් තිබුණා යම් කිසි කෙනෙකුට ආනයනය කරලා අඩු බද්ද ගෙවලා ඊට පස්සේ ඒ ප්‍රොෆිට් එක ගන්න. ඔන්න එතන තමයි තිබිච්ච වෙනස. ඔබතුමාලාට දැන් මේක මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.
තේරුණාද? නෑ.
ඒක තේරෙන්නේ නැති. මොකද ඒකලෝ ඒක කරලා තින්නේ ඒ දන්නවා මොකද්ද කියන්නේ. අපිත් එහෙම කරයි කියලා හිතන්නට ඇති. ඉතින් ඒ නිසා අපි එහෙම කරලා නැහැ. එතකොට ආනයන සීමා කිරීමේදී අදහසින් රුපියල් 35ක බද්ද අපි වැඩි කරලා තිබුණා රුපියල් 50ට. ඊට පස්සේ 725ට අඩු කෙරුවා. අපි ඒක අඩු කරද්දී දරු කතානායකතුමනි ඒක පමණක් නෙමෙයි අපි අඩු කිරුවේ. අපි අඩු කරුවේ ඒ වෙලාවේ අඩු කිරුවේ සීනි විතරක් නෙමෙයි. ලොකු ලුණු රුපියල් 50ට තිබිච්ච එක 725 කෙරුවා. ලොකු ලුණුත් අඩු කෙරුවා. මොකද අපිට ඒ අවස්ථාවේදී තිබුණේ ඒ වෙලාවේ සම්පූර්ණයෙන්ම ජනතාවට සහන ලබා දෙන්නේ. කොවිඩ් කාලයේ නිසා කොවිඩ් වසංගතය නිසා ජනතාවට තිබිච්ච ඒ පීඩනය අඩු කිරීම සඳහා ජනාධිපතිතුමා තීරණයක් ගත්තා 2020 ඔක්තෝබර් මාසේ 13 වෙනිදා මේ සහන ලබා දිය යුතුයි කියලා. ඔබතුමාලට පුරුදු නැහැ සාහනදාබා දීලා. ඒ නිසා තමයි ඔබතුමාලට මේක ටිකක් ලොකු සැකයක් වෙලා තියෙන්නේ. අපිට පුරුදුයි. අපි දීලා තියෙනවා මිනිස්සුන්ට සාහනේ. ඒ සාහනේ තමයි ලොකු ලුණු සඳහා රුපියල් 50 සිට 725 දක්වා අඩු කෙරුවා. පරිප්පු සඳහා රුපියල් 5 තිබිච්ච ඩියුටි එක SCL එක ස්පෙෂල් කමොඩිටි ලෙවි එක 725ට අඩු කෙරුවා. ටින් මාළු සඳහා රුපියල් 100 තිබිච්ච SCL එක අඩු කරා 725ට. සීනි සඳහා රුපියල් 50ක 725ට අඩු කෙරුවා. ඉතින් ඒ නිසා ඒ අඩු කිරීම සිදුවෙන්නේ සම්වස්තයක් හැටියට. ඒත් එක්කම ධීවර ප්‍රජාවේ ඉල්ලීම නිසා ටින් මාළු නැවත වරක් අපිට වැඩි කරන්න සිදු වුණා. ඒ ධීවර ප්‍රජාවේ කිව්වා ඒක දාන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා නැවත වරක් මාස දෙකකට පස්සේ රුපියල් 100 දක්වා වැඩි කරන ලදී. ඒත් එක්කම මේ ස්පෙෂල් කමොඩිටි ලෙවි එක පිළිබඳව ඒක සීනි සඳහා පමණක් මේ මම ඔබතුමාට පෙන්වලා දුන්න දැනටමත් ඒකේ බලපෑම මොකද්ද? බලපෑම තමයි මම දැන් හොඳට මේ පැහැදිලි කරලා දෙන්නම්. සීනි සඳහා ඒ ස්පෙෂල් කමොඩිටි ලෙවි එක අඩු කිරීම නිසා අපිට රුපියල් බිලියන 15.9ක් අපි අය කරගෙන නැහැ. ඕන කමින් අය කරගෙන නැහැ. ඒක වංචාවක් නෙමෙයි. දැන් බදු අඩු කරද්දී රජෙත් මේ ඕනකමින් තමයි ඒක මේ පිළිගන්නේ. ඔබතුමාලා ඕනකමින් වැඩි කෙරුවා. ඔබතුමාලා වැඩි කරලා කිව්වා අපි රජයේ තියෙන ආදායම වැඩි කරගත්තයි කියලා. මම දැක්කා මට මතකයි බොහෝ දවස්වලදී ඒක කියනවා. එතකොට මොකද වෙන්නේ? රජයේ ආදායම වැඩි වෙනකොට ජනතාවගේ සාක්විතේ සල්ලි ටික අඩු වෙනවා. ඒකද වෙන්නට ඕනේ ඔබතුමාලාට? ඔබතුමාලාට වෙන්නට ඕනේ ඒකද? අපිට වෙන්නට ඕනේ අනිත් පැත්තේ. ෆෝන් කාඩ් එකකින්වත් සල්ලි ගත්තා. ෆෝන් කාඩ් එකකින්වත් ගත්තා. ඉතින් ඒ නිසා අපේ ප්‍රතිපත්තිය ඔබතුමාලා තීරුම් ගන්න. අපිට ජනතාවට මේ දෙන්න වෙලා තිබුණා ඒ සාහනය. ඒත් එක්කම ලොකු ලුණු සඳහා බිලියන 5.1ක් රජ අඩු කරගත්තා ආදායම. ඒ වාසිය දුන්නේ ජනතාවට. එතකොට මේ ඩාල් පරිප්පු සඳහා බිලියන භාගයක් මිලියන 400ක් අඩු වුණා. අඩු කරගත්තා. කෑන් ෆිෂ් සැමන් සඳහා මිලියන 172ක් මිලියන 172ක්. ඒ මුළු මුදල රුපියල් බිලියන 21.7ක් අපි අහිමි කරගත්ත ඕන ගමින් ඒ ප්‍රතිපාදනය ඒ සහනය රජයෙන් ජනතාවට යන ආකාරයට. ඉතින් මෙතනදී ඒක වංචාවක් නෙමෙයි. ඒක ඕන ගමින් රජය ජනතාවට ලබා දීලා තියෙන සහනයක්. ඉතින් ඒක තේරුම් ගන්නට තමයි ඔබතුමාලට බැරි වෙලා තියෙන්නේ. ඒක අපි හොඳට තේරුම් කරලා දීීමට තමයි මම මේ අද මේ මේ ගැන අපි කතා කරලා තියෙන්නේ. සමහර තැන්වලදී ගරු කතා නැගිටුමිනි මේ අය කියනවා රජයේ ඒ දුන්න සහනේ ජනතාවට ගියේ නැහැ කියලා. ඔබතුමා කියන. ඒක that's a normal economic theory. If you ask your friend Dr. Harsha Silva, he'll tell you, when you reduce prices, it doesn't get transmitted immediately. ඒක ශනිකව සිදු වෙන්නේ නැහැ. එතන යම් කිසි කාලයක් යනවා. ඒවට ඒක සිදු වෙනවා. අද වෙනකොට ඒක සිදු වෙලා ඉවරයි. ඒකට වැඩි කෙරුවොතින් ශනිකව යනවා වැඩි වෙනවා. ඒ නිසා තමයි අපි දැකලා තියෙනවානේ මේ ගරු කතානායකතුමනි බජට් එකට ඉස්සරින්. බොහෝ අවස්ථාවලදී මිනිස්සු සමහර දේවල් තොග කරගන්නේ මොකද? ඒගොල්ලෝ දන්නා වැඩි කෙරුවොතින් ඒගොල්ලන්ට පුළුවන් වැඩි ගාණට විකුණ ගන්න. අඩු වුණදී තමයි ප්‍රශ්නේ වෙන්නේ. එතකොට විකුණ ගන්න අමාරු වෙනවා. මොකද එතකොට ඒ කියන හිමින් තමයි ඒක බෙල්ද පොලට දාන්නේ. That's a normal occurrence. ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් අපි තේරුම් ගත යුතුයි. ක්ෂණිකව ඒ වාසිය ජනතාවට නොගියත් ඒ වාසිය ජනතාවට ගිහිලා තියෙනවා. මම හිතන්නේ ගරු විපක්ෂ නායකතුමා මේ ගැන දන්නවා. ඔබතුමා ඉකොනොමිස්ට් කෙනෙක් හින්දා ඔබතුමා දන්නවා there is a stickiness of price reductions but it happens immediately when the prices increase. එතකොට සමහරක් වෙලාවදී අපි දැකලා තියෙනවා ගරු කතානායකතුමනි මේ වංචාවක් උණයි කියලා කියනවා. ඒ වංචාව බැඳුම් කර වංචාව වගේ කියලා කියනවා. බැඳුම් කර වංචාව වගේ කියලා. මෙතන මොකද සත්‍යය? මෙතන බැලුවොතින් කිසි විටක අයිතියක් නොමැති දෙයක් අපේ රජයෙන් කෙරිලා නැහැ. ඒ හරි ආකාරයට සිදු වෙලා තියෙනවා. ගැසට් පත්‍ර ඔක්කොම හරි ආකාරව නිකුත් වෙලා තියෙනවා. ඒ සියලුම දේවල් හරි ආකාරව සිදු වෙලා තියෙන නිසා කිසිම වැරද්දක් එතනදී සිදු වෙලා නැති බව අපි ඉතාමත් වගකීමෙන් කියනවා. ඒත් එක්කම රාජ්‍ය ආදායම අඩු වෙච්ච බව අපි පිළිගන්නවා. ඒ රාජ්‍ය ආදායම අඩු කරගෙන තියෙන්නේ ජනතාවට ඒ සහනය ලබා දීම මිසක් වෙන හේතුවක් නිසා නොවන බවත් මම මතක් කර දෙන්න ඕනේ. මෙතනදී revenue foregone. ඒ කියන්නේ අපිට ලැබිච්ච නැති ඒ ආදායම් පිළිබඳව මම පොඩි උදාහරණ ටික මම මේ සංඛ්‍යාලියකයක් දෙන්නම් ගරු කතානායකතුමනි. එතනදී තියෙනවා සීනි සඳහා අපි බදු අඩු කිරීම නිසා රුපියල් බිලියන 15.9ක් රජයට මේ ලැබුණ නැහැ. ඒකට ඒ වාසිය ජනතාවට කියා. බිග් අනියන් සඳහා ඔබතුමා අපට අහගෙන ඉන්නේ බිග් අනියන් සඳහා 5.2ක්. එහෙනම් ඔබතුමා කැමති දෙයට වැඩි කරන්න. ඒක වැඩි වුණ නැත්නම් ඔබතුමා කැමති දෙයට වැඩි කරන්න.
බදු වැඩි කරන්න
කැමතිද? ඔබතුමා දැන් කියන්නේ එහෙනම් වැඩි කරන්නයි කියලා. වැඩි කරන්නයි කියලා කියන්නේ. අවස්ථාව දෙන්න කියන්නේ වැඩි කරන්නයි කියලා
කියන්නේ. පැහැදිලි කිරීමක්. මුළු රටේම අහන්නේ මේ 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 බදු අඩු කිරීම ජනතාවට කියන්නේ. අන්න ඒකයි ප්‍රශ්නේ. ජනතාවට
හරි
සීනි වල
උත්තර දෙන්න හරි.
දැන් ඔබතුමා කිය දැන් ඔබතුමා එන අපිට යෝජනා දැන් ඔබතුමා දැන් කියන විදිහට ඒක ලැබිලා නැත්තම් ඔබතුමා දැන් එන නැගිටලා යෝජනා කරන්න දැන් යෝජනා කරන්න එන ලවතරක රුපියල් 50 දාන්නේ කියලා ඔබතුමා කියන්න බලන්න. බය නැතුව කියන්න. බය නැතුව කියන්න පුළුවන් නා. බෑනේ ඇමතුමා මේ තමයි තත්වය. ඔබතුමාලා තේරුම් ගන්න මේක.
බොරුවට කියන්න එපා.
ඔව් මම මේ තව මට කෙටි කාලයක් දෙන්න කරුණා තානායකතුමනි මම මේක
පැහැදිලි කරලා ඉවර කරන්න. සෙන්ට්‍රල් බැංක් එක මහා බැංකුව කියනවා 15.9 බිලියන අඩු උඩා කියලා. ආදායම නැති උඩා කියලා. එතකොට ජනතාවට ඒ බදු වැඩ කිරීම සීනිවල මිල අඩු උනේ නැහැ.
ඔබතුමා මහා බැංකුව එහෙම කියලා නැහැ. එමුණට මහා බැංකුව කිව්වත් ඔබතුමා දන්නවා මමත් කිව්වා අඩු නැයි කියලා. අඩු නැයි කියලා කියන්නේ කාටද ගියේ කියන එකයි ප්‍රශ්නේ. ඒක ඔබතුමා සාක්ෂි දාගත්තා නම් ඔන්න හොරකමක් වෙලා තියෙනවා. මේක ජනතාවට ගියේ.
සීනි ගත්ත කියලා නෑ කඩේට කියලා
ගියා. ගරු කතා නැගි තුමනි මම තාමත් කෙටියෙන් ඉතුරු ටික පැහැදිලි කරලා දෙන්නම්. ඩීසල් සඳහා අපි බදු අඩු කිරීම නිසා අපිට ආදායම අඩු වුණා බිලියන 6.5ක්. පෙට්‍රල් සඳහා අපි බදු අඩු කරගත්ත නිසා අපිට ආදායම අඩු වුණා බිලියන 11.6ක්. අපි වැට් එක අඩු කිරීම නිසා අපිට ත්‍රෙෂෝල්ඩ් එක වැඩි අඩු කිරීම නිසා අපිට බිලියන 34ක් අහිමි වුණා. රේට් චේන්ජ් එක නිසා බිලියන 88ක් අඩු කරගත්තා. NBT එක නිසා බිලියන 52ක් අඩු කරගත්තා. වෙහිකල් පර්මිට්ස් නිසා අපි බිලියන 20ක්. බිලියන 235ක් අපි අඩු කරගත්තට ගරු කතානායකතුමනි මේ අයගේ පාලනය වගේ නෙමෙයි අපේ. අපි ඒක හොයා ගැනීම සඳහා වෙන උපක්‍රමන අපි පාවිච්චි කරලා තියෙනවා. අපි පොලි අනුපාතය අඩු කරගත්තා. අපි සාර්ව ආර්ථික සාධක ඉතාමත්ම හොඳින් පාලනය කරගත්ත නිසා රටේ පොලි අනුපාතය අඩු වුණා. මේක මම හිතන්නේ මේ ඔබතුමාටත් හොඳයි දැනගන්න ගරු විපක්ෂ නායකතුමා. රටේ පොලි අනුපාතය අඩු වෙනවා කියලා කියන්නේ රටේ තියෙන ණය තොගයේ වෙනුවෙන් අපිට ගෙවන්නට තියෙන මුදල අඩු වෙනවා. ඒ අඩු කරගත්තම ඒකෙන් වෙන වාසිය යන්නේ රජයට. ඉතින් ඒ වාසිය ලබා ගැනීම නිසා අපි බිලියන 283ක සේ අපි අතිරික්තයක් ඇති කරගෙන තියෙනවා. බිලියන 283ක. ඒ සමගම කොවිඩ් සඳහා
අර කථානායකතුමා මේ මුදල් රාජ්‍යමෙතුමාගේ මේ සමා වෙන රට ගැන හිතලා පොඩි පැහැදිලි කර ගැනීමක් අහන්නේ. දැන් අපි දන්න සරල ආර්ථික විද්‍යාව අනුව බදු අඩු කරුවොත් භාණ්ඩ හා සේවාවන්ගේ මිල අඩු වෙන්න ඕනේ. නමුත් දැන් තමුන්නාසලගේ ආණ්ඩුව කාලේ සමස්ත භාණ්ඩ හා සේවාවන්ගේ මිල වැඩි. මොකද්ද ඒ සරල ගණිතය මට ඒ සරල ආර්ථික විද්‍යාව මට කියන්න කරුණාකරලා.
බොහොම ස්තුතියි ඔබතුමා ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. ඔබතුමා ඒක මේ සරලයි කරලත් අහපු එක ගැන මම කැමතියි. ඒ ප්‍රශ්නෙම තමයි ගරු කිරියල් ඇමතුමත් ඇහුවේ. මම එතනදිත් කිව්වේ ඔබතුමාලා කියනවා නම් අඩුවීමක් නැමේ නැ ගුණේ නැහැයි කියලා. හෙට යෝජනා කරන්න 50 දාන්නේ කියලා. රුපියල් 50 ටැක්ස් එක දාන්න කියලා යෝජනා කරන්න. මොකද 50 අඩු කිරීමෙන් වාසියක් ලැබුණේ නැත්තම් කියලා කියනවා නම් එන යෝජනා නැගිටලා යෝජනා කරලා මම තප්පරයක් දෙන්න. නැගිටලා කියන යෝජනා කරලා වැඩි කරන්න කියලා.
17ක් දෙනවා.
වැඩි කරන්න.
විනාඩියයි තප්පර 17ක්
දෙන්න. ඒක තමයි මම කියන්නේ. ඔබතුමා කැලේ යෝජනා කරන්න. ඔව් යෝජනා කරන්න
කියලා. ඔව් මන්තුමා යෝජනා.
ඔව් යෝජනා.
ගරෝ එමන්තුමා ඔබතුමා යෝජනාවක් කරන්න ගානේ. අපි කියන්නේ බදු වැඩි කරන්න නෙමෙයි බඩු මිල අඩු කරන්න කියලා.
ඔබතුමා ඉස්සරින් අහපු ප්‍රශ්න
නෙමෙයි. ඔව් කබීර් රෂිද් මන්තුමා.
මම ප්‍රශ්නයක් ඔබ
නියවට් කබ්‍රල් මන්තුමා ඔබතුමා කිව්වනේ යෝජනා කරන්න කියලා. ඔබතුමාන්ට වැට් බද්ද අඩු කරලා කෝටි 30,000ක් රජයට අහිමි කරගත්තා. එතකොට සීනි පරිප්පු සැමන් ආදි වශයෙන් මේ භාණ්ඩවල මිල 2019 අපි බාර දුන්නට වඩා දැන් වැඩි වෙලා තියෙනවා. එතකොට ඔබතුමන්ලගේ අපි කියන්නේ ඒ සහන දීලා තිබනම් බදුසාන අයින් කරලා තිබ්බනම් ඒ බඩු මිල අඩු කරන්න කියලා. ඇයි ඒක වෙන්නේ නැත්තේ?
කොහොම
සරි
ඔබතුමා ආර්ථික විශේෂඥෙක් නිසා මම ඔබතුමාට පැහැදිලි කරලා දෙන්නම් ගරු කබීර් හෂේ මැතිතුමනි. ඔබතුමා දන්නවා ඉන්ෆ්ලේෂන් කියලා එකක් තියෙන බව දන්නවනේ. උද්දමනේ මනින්නේ හැටි ඔබතුමා දන්නවනේ. උද්දමනේ මනින්නකොට ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අයිටම්ස් 443ක් බැනලා බලනවා. ඒවා මාසිකව බලනවා කොච්චරක් ඒක හැසිරීම කොහොමද කියලා. ඊට පස්සේ පසුගිය මාසයේදී ඔබතුමා දන්නවද ඉන්ෆ්ලේෂන් එක 4.2යි කියලා. ඔබතුමා ආර්ථික විශේෂඥයෙක් නිසා තමයි මම මේ ආර්ථික විශේෂඥ මේ උත්තරයක් ලබා දෙන්නේ. දැන් ඔබතුමා වාඩිලා අහගෙන ඉන්නකෝ. වාඩිලා අහගෙන ඉන්න. එතකොට ඒක තමයි ඇත්ත తত্ত্বය. ඉතින් ඒ නිසා මම බය නැතුලි මම උත්තර දෙන්නේ. ඉතින් හරි ඔව් ඔබතුමා හරි. එතකොට ඒක තමයි තත්ත්වය. ඉතින් එහෙම ඉන්ෆ්ලේෂන් එකක් ප්‍රශ්නයක් මේ රටේ සිදු වෙලා නැහැ. ඒක තේරුම් ගන්න. බඩු බිල සමහරක් තැන්වලදී වැඩි වෙලා තියෙනවා. මේ දැන් පසුගිය මාසෙදී කෑගගා හිටියේ පොල් ගැන. අද පොල් ගැන කතා කරන්නේ නැත්නම් මොකද පොල් බිල අඩු වෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමා පොඩ්ඩක් වාඩිලා. ඉතින් ඒ නිසා ඒත් එක්කම අපි කොවිඩ් සඳහා ගරු කතානායකතුමනි රුපියල් බිලියන 50ක මුදලක් අපි වෙන් කරගත්තා. ඒ සමගම එන්නත ලබා දෙන
ප්‍රශ්නායකතුමා
එන්නත ලබා දෙන
ගරු කතානායකතුමනි නිවාඩ් කබ්‍රාල් ඇමතිතුමා මන් දන්නේ මේ හිතන් ඉන්නේ මේ මෝඩය කොට්ටාසයක් ද ඉන්නේ කියලා මේ රටේ ඔල් මිල අඩු වෙලාලු මොන බොරුවක්ද සම්පූර්ණ බොරුවක් ගරු කතානායකතුමනි මේ මහ පොළවේ ඉඳගෙන නෙමෙයි මේ කතා කරන්නේ මේ කැටි වලාකුළු වල ඉඳගෙන මේ කතා කරන්නේ කොහෙද පොල් මිල අඩු වෙලා මොන බොරුවක්ද
ඔබතුමා විපක්ෂ නායකය වෙලත් ඔබතුමා හිට පොල් මිල ගැන දන්නේ නැති කියනවාට කනගාටුයි.
ඒක ඒ නිසා පොල් කියලා.
ඔබතුමා කඩේ යන්නේ නැතුව
ඇති. පොල් කියලා. පොල් කියලා. මගේ කඩේ 80යි. තොග 70යි. රත්තරන් 70යි. තොග.
හරි. ගරු කතානායකතුමනි මෙතනදී විපක්ෂ නායකතුමා ගැන මට ඒක මම වාද කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතුමා අඩු වෙලා ඉතින් ඒ දන්නේ නැහැ ඉතින්
කඩේකට යන්නේ නැහැ
දරු කතාවේ මම අවසන් කරන්න
ඔබතුමා උත්තර දෙන්න
තව අපි තවත් බිලියන 50කට එන්නත් මේ රටට අරන් ඒකත් අපි නොමිලේ ලබා දෙනවා ඒ නිසා ඔබතුමාලාට පේනී යනවා ඇති අපි මේ හැම පැත්තකින්ම ජනතාවට සහනය ලබා දෙන රජය ඔබතුමාට ඒ ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපි දන්නවා මොකද ඒ නිසා ඔබතුමාලා මොකක් හරි දෙයක් කතා කරන්නට අවශ්‍යයි අපි දැක්කා අපේ රටේ යහපත් දේවල් සිදු වෙනකොට ඔබතුමාලා හැමතිස්සෙම වෙන අර්ථකථනය දෙන්නට බලාපොරොත්තු වෙනවා. හැමතිස්සෙම ඒක තමයි කරන්නේ. අපිට මතකයි ලැම්බෝගිනි ගැන කතා කරුවා. අපිට මතකයි මේ රත්තරන් අස්පියෝ ගැන කතා කරනවා. ඉතින් ඒ නිසා මේ රටේ යහපත් දේවල් සිදු වෙනකොට වෙන මොකක් හරි දෙයක් කියලා බොරු කීම තමයි ඔබතුමාලාට තියෙන එකම ආයුධය. මට මතකයි දැන් මට පෞද්ගලික උනත් මේ අපි අර ෆ්ලයිට්ස් දාලා මේ රටට පිටිසුන් ගෙන්න ගත්තම ඒ වෙලාවේදී කිව්වේ මගේ දුවව ගේනවා කියලා. මම පස්සේ කිව්වා පුළුවන් නම් හොයලා දෙන්න කියලා මට දුවෙක්ව. ඉතින් මේ වගේ දේවල් තමයි ඔබතුමාලාගේ එකම න්‍යාය පත්‍රය. ඔබතුමාලා කරන්නේ බොරුව. ඉතින් මම මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව තුල මේ ප්‍රකාශය කරලා ගරු කතානායකතුමනි මේ රටට මේ පණිවිඩය ලබා දෙන්නට ඕනේ. මේ අය කියන මේ බොරුව වලට මේ රැවටෙන්නේ නැතුව ඇත්ත తత్వයේ තේරුම් ගන්නයි කියලා මම මේ ඉල්ලීමක් කරමින් මම ඒ කටයුතු විපක්ෂය කිරීම ගැන ඒ ගැන හෙලා දකිමින් මේ මගේ වචන ස්වල්ප අවසන්
කරනවා. ඔව් විපක්ෂ නායකතුමා.
අර කතානායකතුමනි නිවාඩ් කබ්‍රාල් මැතිතුමා මේ සීනි ප්‍රශ්නය ගැන දීර්ඝ ඉදිරිපත් කිරීමක් කරා මම ඉල්ලීමක් කරනවා ඒ පිළිබඳව දින දෙකක විවාදයක් ලබා දෙන්න. එතකොට අපිට පුළුවන් සවිස්තරව ඒ ගැන කතා කරන්න. ඒ වගේම ගරු කතානායකතුමනි, එතුමා කිව්වා ආණ්ඩුවේ සල්ලි වලින් කොවිඩ් 19 මර්ධනය කරන එන්නත සඳහා ලොකු මුදල් ප්‍රමාණයක් වැය කරනවායි කියලා. මම එතුමාගෙන් අහන්න කැමති මේ රටේ ලක්ෂ 220ට අවශ්‍ය මාත්‍රා ලක්ෂ 440 ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන එන්නට ඔබතුමන්ලා මුදල් වැය කරලා තිබෙනවද? එහෙම නැත්නම්
මේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත එක මාත්‍රාවක් විතරයි දැනට ලබා දීලා තිබෙන්නේ. දෙවැනි මාත්‍රාව ලක්ෂ 220ක් වූ ජනතාවට ලබා දෙනවද? එහෙම නැත්නම් ගරු කතානායකතුමනි, එහෙම නැත්නම් නැෂනල් ඩ්‍රග්ස් ඔතොරිටි එක අනුමත නොකරපු සයිනෝෆාම් එන්නත දෙන්නද යන්නේ? උත්තර දෙන්න එකට
මම දිගින් දිගටම කියපු දේ තමයි ගරු කතානායකතුමනි. මා දිගින් දිගටම කියන දේ තමයි මේ රටට අවශ්‍ය වෙන දේවල් අපි කරනවා. ඔබතුමාලා ඒව කරන්න නැති නිසා තමයි ඔබතුමාලාව ගෙදර ඇරියේ. අපි එහෙම කරන්නේ නැහැ. අපි මේ රටේ ජනතාව ගැන සංවේදී රජයක්. අපි ජනතාවට අවශ්‍ය වෙන විදිහට එන්නත දෙන්නට අවශ්‍ය නම් කොට අහගෙන ඉන්නකෝ මේ ගරු විපක්ෂ නායකතුමා. අහගෙන ඉන්න. අපිට අවශ්‍ය අපි ජනතාවට අවශ්‍ය වෙන විදිහට ජනතාවගේ සුබසෙත බලලා ජනතාවට අවශ්‍ය වෙන දේවල් අපි ලබා දෙනවා. ඔබතුමාලා කී කී ගියානේ එන්නත් අපි ලබා දෙන්නේ නැහැ කියලා අපි ලබා දුන්නා. දැනට රටවල් 100කට එක එන්නතක්වත් දෙන්න බැරි වෙලා තියෙනවා. ඔබතුමා දන්නවද ඒක? මේ ලෝකේ ඉන්න ඔබතුමා මේ ලෝකේ රටවල් 100කට අද වෙනකොට එක එන්නතක් දෙන්න බැරි වෙලා තියෙනවා. අපි දැනටම දවසකට ලක්ෂයට කිට්ටු වෙන්න අපි එන්නත් ලබා දෙනවා. එවැනි ව්‍යාපෘතියක් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් ඒ පිළිබඳව ඔබතුමාලා සන්තෝෂ වෙන්නට ඕනේ. ඔබතුමාලා හිතන්නට ඕනේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි ලෝකේ අපි මේක කෙරීම ගැන ඔබතුමාලා සන්තෝෂ වෙලා මං හිතුවා ඔබතුමා නැගිට ඒ ගැන කතා කරන්නයි කියලා. බලනකොට ඒක නෙමෙයි කරන්නේ.
මිලියන
10000ක් මෙතනින් මේක ඉවර කරමු.
ගරු කතානායකතුමනි, මේක බොහොම සංවේදී ප්‍රශ්නයක්. මේ රටේ ලක්ෂ 220කට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත එක පුද්ගලයෙකුට මාත්‍රා දෙක ගන්න දෙන්නට ඕන. පැහැදිලිවම ලක්ෂ 220ට මාත්‍රා දෙක ගන්න දෙන්නට හැකියාවක් නැහැ. දැන් ආණ්ඩුව කරන්නේ මොකක්ද දන්නවද? මේ ඩ්‍රග්ස් ඔතොරිටි එක අනුමත නොකරපු විශේෂඥ වෛද්‍යවරු 10 දෙනෙක් හොඳ නැtei කියන සයිනෝෆාම් එන්නත, ඒ කියන්නේ ලියාපදිංචි නොවුණු එන්නතක් අපේ රටේ ජනතාවට දෙන්නට යනවා. ඒකයි මම මේ පෙන්වන්න හදන්නේ. ඉතින් මම එතුමගෙන් අහන්න කැමති, ඔබතුමා වගකීමෙන් කියන්න, මුදල් රාජ්‍ය අමතිවරයා හැටියට මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට එක්කෙනාට මාත්‍රා දෙක ගානේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත ලබා දෙන්නට මේ රජය කටයුතු කරනවද?
ගරු කතානායකතුමනි, ආණ්ඩුව වෙනුවෙන් ඉතාමත් පැහැදිලිව අපි ප්‍රකාශ කරන්න ඕනේ මේ එන්නත් කිරීමේ වැඩසටහන ලෝකයේ දාවෙන ස්ථානට අද අපි පත් වෙලා තියෙන එන්නත් කිරීමේ කරණය අතින්. ඊළඟට ලෝකයේ කිසිම රටක් ඉන්න ජනතාවට සියලු දෙනාට එන්නත් කිරීමේ කරන්න ඕනේ කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා නැහැ. ඒ නිසා විපක්ෂ නායකතුමා මොන්ටසෝරි වයසේ ප්‍රශ්නය තමයි ආන්නේ. මොකද්ද එතුමා ආන්නේ? මිලියන 22කට එන්නත් කිරීමේ. ඒම තාම WHO එක කියලා නැහැ. මේ රටවල ඉන්න සියලු දෙනාට එන්නත් කිරීමේ කරන්න ඕනේ. ඒගොල්ලෝ ගයිඩ්ලයින් එකක් දීලා තියෙනවා මේ 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 අයට ප්‍රමුඛතාවය දෙන්න කියලා. ඒ අනුව ආණ්ඩුවක් විදියට ඒ සෞඛ්‍ය සංවිධානය කියපු ගයිඩ්ලයින් එකට වෙනත් රටවල් අභිබෝලා ලෝකේ 9 වෙනි ස්ථානෙට එන්නත් කිරීමේ කරන දිනවා. ඒකම මෙතුමා තමයි කිව්වේ පැකනෙල්
දෙන්න.
ගරු කතානායකතුමනි,
ඔව් මේක මෙතනින්
නතර කරගන්න. මම අජිත් නිවාඩ් පබ්‍රාල් මැතිතුමා මේ වැක්සීන් එක ගැන කාරණාව මතු කරපු නිසායි මම මේ ප්‍රශ්න ඇහුවේ. මම මේ ප්‍රශ්න ඇහුවේ දොස්තර ලංස මැතිතුමාගෙන් නෙමෙයි. මම ඇහුවේ අජිත් නිවාඩ් කබ්‍රාල්
මැතිතුමාගෙන්.
ඔබතුමා උත්තර දෙන්න.
අද දිනට නියමිත වැඩ කටයුතු ගාන්ත කරුණාතිලක මන්ත්‍රීතුමාගේ යෝජනා ඉදිරිපත් කරන්නේ. ඔව් මොකද්ද කියන්න මන්ත්‍රීතුමා පොහින්ද?
ගරු විපක්ෂ නායකතුමා, ලක්ෂ 220ක් නෑ ලංකාවේ ජීවත් වෙන්න දැනට 180යි. ඒකත් ඔබතුමා දන්නේ නෑ. පොඩි දරුවොත් එක ගණන් හදන්න එපා. පොඩි දරුවොත් එක අනිත් අය ලංකාවේ නෑ. බොරු දේවල් කියන්න එපා. ලස්සන වැඩ යනවා.
ඔව් මන්තුමා කියන්නේ
කතානායකතුමනි, ඇමතිතුමා කරපු ප්‍රකාශය ගැන ප්‍රශ්නයක් අහන්න කැමති. දැන් අපිට මුදල් ආමාත්‍ය අංශයෙන් කිව්වේ කෝටි 15900ක ආදායම අහිමි වීමක්. ලොස් එකක් නෙමෙයි ආදායම අහිමි වීමක්. එතකොට අපිට සැකයක් තියෙන්නේ ඒක කාටද ඒ ලාභය ගියේ කියන එකනේ. මම ඔබතුමාගෙන් අහන ප්‍රශ්නේ ඇවිල්ලා ඔබතුමාගෙන් ඉල්ලනවා මම මේක ගැන වෝහාරික විගණනයක් කරන්න කියලා. හේතුව ඇවිල්ලා 2012 දී සේවක අර්ථසාතක අරමුදලේ කොටස් වෙළඳපොළට දානකොට වෝහාරික විගණනයක් කළා. ඒ වෝහාරික විගණනයෙන් අපිට පෙනුණා එදා හිටපු මහ බැංකුවේ අධිපති නිවාඩ් කබ්‍රාල් මැතිතුමත් ඒ වගේම මුදල් මණ්ඩලයේ හිටපු ඒ අනිත් සභිකයනුවත් දැනගෙන හිටියා කියලා ඒ තීරණ ගැන EPF එකේ pumping and dumping කරනකොට. ඒ නිසා මම ඔබෙන් ඉල්ලන්නේ මේක ගැන වෝහාරික විගණනයක් කරන්න. එතකොට අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් කාටද ඇත්තටම ලාභය ලැබුණද නැද්ද කියලා.
ඔබතුමා බොහොම ගැඹීරව කතා කරපු ගැන මම සන්තෝසයි. මම ඔබතුමාට පැහැදිලි කරලා දෙන්න ඕනේ ඔබතුමාට මේ අවස්ථාව දීම ගැන මම සන්තෝසයි. 2014 අග වෙනකොට වෝහාරික විගණනයම තියෙනවා. මේ EPF එකේ ඇනුවල් රිපෝට් එකේ තියෙනවා ඒ වෙලාවේ unrealized profit එක. ඔබතුමා දන්නවනේ unrealized profit කියන්නේ මොකද්ද කියලා. ඒ වෙලාවේ බිලියන 20ක් තියෙනවා. ගිහලා බලන්න. ඔබතුමා ගිහලා බලන්න. බලලා ඒතර තේරුම් ගන්න පුළුවන් අපේ ආයෝජනය ගැන තිබිච්ච විශ්වාසනීයභාවය. බිලියන 20ක වැඩිපුර මේ ලාභයක් සිදුලා තියෙනවා unrealized profit එකක් තමයි තිබුණේ 2014 අග වෙනකොට. ඒ නිසා ඒක තමයි උත්තරේ. ඔබතුමා ඕන තරම් විගණන කරන්න ඔබතුමාට අවුරුදු 5ක් තිබුණානේ. තිබිලා ඒත් කරලා ඔච්චර තමයි උනේ. මම මේ ගරු ඔබතුමා වාඩිලා අහගෙන ඉන්න දැන් එතකොට ගරු විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නෙට මම උත්තර දෙන්නේ අපි මේ රටට අවශ්‍ය වෙන ආකාරයට සියලුම එන්නත් ලබා දෙනවා. අපි දැනටමත් ඒ ව්‍යාපෘතිය පටන් අරන් තියෙන එක කරගෙන යනවා. ඔබතුමාලා එක එක වෙලාවට ඇවිල්ලා එක එක කෑ ගැවුවට අපි ඔබතුමාලා දන්නවා අපි මේ රටට අවශ්‍ය වෙන දේවල් කරුවා කියලා. එකසාරයි මට මතකයි ඔබතුමා කියනවා පැකනිල් ගේන්නේ කියලා. අද කියනවා තව මේ ඇස්ට්‍රසෙනක ගේන්නේ කියලා. අපි අවශ්‍ය දේවල් අපි අවශ්‍ය විදියට ගෙනල්ලා ඒක කරනවා කියන එක මම මේ ඒ සහතිකයක් ලබා දෙමින් මගේ වචන ස්වල්ප අවශ්‍යයි.
බොහොම ස්තුතියි ප්‍රධාන වැඩ කටයුතු ආරම්භේ ගායන්ත කරුණාදෙල්ග මැතිතුමාගේ ප්‍රශ්නේ යෝජනා කරන්න.
ගරු කථානායකතුමනි, බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය සංස්ථාගත කිරීම පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
යෝජනා විස්තර කරන්න.
ගරු ගායන්ත කරුණාතිලක මහත්තුමාගෙන් ආපු යෝජනාව මම ඉස්තිර කරන්න.
උද්දික ප්‍රේමරත්න මහත්තුමාගේ පනත ඉදිරිපත් කරන්න.
ගරු කථානායකතුමනි, සෙත්සඳ යෝගානිකේතනයේ කාර්යභාරය සංස්ථාගත කිරීමේ පනත් කැටුම් පද මම ඉදිරිපත් කරනවා.
යෝජනා විස්තර කරන්න.
මස්තිර. එම යෝජනාව මම ස්ථිර කරනවා.